මේ ඉතිපිසෝ ගාථාව මේ ඉතිපිසෝ ගාථාව කියන වචනේම තමයි අපි ඉස්සෙල්ලා බින්නේ ඉතිපිසෝ කියලා ගාථාවක් නැහැ ඉතිපිසෝ කියලා වචනෙකුත් නැහැ ඉතිපි සෝ භගවා කියලා මේක ශබ්ද කරන්න පුරුදු වෙන්න ඕනේ මේ අපිට කාලේ කියන වරද්දපු එකක් නවගුණ ගාථාව වරද්දලා තිනා ඉතිපිසෝ භගවා කියලා කියන්න උච්චාරණය කරන්න පුරුදු කරගන්න ඒ නිසා බැරිලා ඉතිපි සෝ භගවා කියලා නවත්ත නවත්ත කියන්නේ තේ පොඩ්ඩ ඒක තේරුම් ගන්න ඕන හින්දා නමුත් ඔකන දන්න ආයේ තවත් තියෙනවා අම ඉතිපි සෝ භගවා කියන ඉතිපිසෝ භගවා කියලා ප්‍රකාශ කරනවා ඉතිපිසෝ කියන වචනයත් පාලියෙත් නැහැ ධර්මයේ ගලපලත් නැහැ එහෙනම් මොකක්ද වෙන්නේ ඉතිපි සෝ භගවා පදේ වෙන් වෙන්නම කියන්න ඕන කියනකොට නැත්නම් මේක හරි භයානකයි බුදුගුණ කියන එක වෙනුවට ඊට වඩා ගැළපෙන්නේ නැති එකක් වෙනවා ඉතිපිසෝ කියන ගාථාවේ පදයක් හදාගන්න ගියොත් එහෙම ඉස්සත්යේ පිස දැමූ කියන අර්ථයකුත් ඕකේ ඉතිපි කියන වචනේ වෙන් කරගත්තොත් ඉති අපි ඉතිපි කියන වචනයක් එනවා අපි කියන පදේ එනවා ද කියන අර්ථයකට හල්තයන්ෙන් පෙන්න අර්ථයකට මෙසේ මෙසේද මේ මේ ආකාරයෙන් කියන මේ අර්ථය එනවා ඉති අපි ඉතිපි කියන වචනේ මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන්නා වනසේක සම්මා සම්බුද්ධනා වනසේක මේ ආදි වශයෙන් අර්ථය එනවා ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන් විග්‍රහ කරනවා ඉතිපිසෝ භගවා කිව්වොත් එහෙම මුලදිම ඒ අර්ථය කැපෙනවා ඉතිපිසෝ භගවා කියලා වචනේ ගත්තහම පිසෝ කියන වචනෙන් ඉන්නේ පිසිනවා කියන එකයි ඉති කියන වචනේ පිස දැමූ නැත්නම් පිසාච පිස දැමූ හිතක් ඇත්තේ පිසාචයි මෙන්න වාගේ ඉස්සත්ත්තේ නැන යහපත පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ කියන අර්ථයක් එනවා ඉතිපිසෝ කියන වචනේ ගත්තෝ එහෙනම් ඒක සාපයක් වෙනවා නිසා කවදාවත් කර්මස්ථානයක් වෙන්නේ නවගුණ සාන්තියක් එන්න පුළුවන් නවගුණ සාන්තියක් ඇති වෙනනම් ඉතිපි සෝ භගවා එහෙම භාවිතා කළා හුරු වෙන්න ඕනේ කාලයක් ඉති අපිට මේ වචන වටලවල ශබ්දේ පාරදලා දුන්නාට පස්සේ අපිට බුදු ගුණවත් වලින් ලැබෙනා වූ සාන්තිය ලබා ගන්න මුලින්ම පහර ගැවුවා වෙනවා එක ඔයලා ඉතිපිසෝ කියන වචනේ භාවිතා කරන්න එපා පදේ භාවිතා කරනකොට ඉතිපි සෝ භගවා මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ අර්ථය ඉඳ ගන්න ඕන ඉතින් ඉතිපි සෝ භගවා කියන ශබ්ද කළ පුරුදු වෙනා මිසක් ඉතිපිසෝ භගවා කියන වචනේ ගන්නම එපා කර්මී වර්ධිනවා කර්මස්ථානිත් වර්ධිනවා මේ අපේ පන්සල් වල ස්වාමීන් වහන්සේලා මේ පූජා ආදී සිද්ධ කළා එකම මේ පුණ්‍ය අනුමෝදනාවක් කරනකොට මේ විසාකා ආදී වන්නා වූ අයින් දිව්‍ය සැප විඳලා පතු මෛත්‍රී බුදුරන් වහන්සේ මේ බුදු වෙන කාලේ නිවන් දකින්න කියලා මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා කියනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් දකින්න ලෙසට එහෙම වෙනස් කරලා කිව්වොත් ඒක පෞසිද්ධ වෙනවාද? නැත්නම් මොකද එහෙම කියන්නේ නැත්තේ කියලා මෙහෙමත් ප්‍රශ්නයක් අහනවා. දැන් මෙතනින් දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. දැන් එකක් තමයි පුද්ගලයේ මුලාවටපත් වෙලා අර අන්ධානුකරණය කියන එකක් තියෙනවා. යම් කිසි කෙනෙක් කිව්වට පස්සේ ඒක හටබාලා කරන්නේ කියන මොන අර්ථයකින්ද කිව්වද කියලා එහෙම දන්නේ නැතුව. ඉතින් මේ වගේ සිරිතක් තිබුණා මේ නුවර යුගයේ ආදී දපදෙන යුගයේ නුවර යුගය යන කාලවල. මේ ශාසනය බොහොම පිරිහිලා තිබුණා පූජා කරන පිරිහිලා තිබුණා ඊට පස්සේ යලිත් අලුත් කරලා. භාෂා විහාරග්‍ය වශයෙන් ඉගෙනගත්ත හාමුදුරුවරු. ඒ වගේ අය නැවතත් එදා පෙරුන් වහන්සේලා හැටියට ඉඳලා හදපු ගාථා මාලාවක් තියෙනවා. පින්දෙන වාක්‍ය මාලාවල් හැදුවා. මෙන්න මේ හදාපුවා තමයි මේ දැන් වෙනකන් අරගෙන ඉන්නේ පාරම්පරිකව. එදා ඉඳන් තිබිච්ච සිද්ධි නෙමෙයි. මෑත කාලෙකදී ගොතාගත්ත හදාගත්ත දේවල් බව ඔප්පු වෙනවා. මොකද මීට ඉස්සෙල්ලා මෙහෙම පුණ්‍ය ආනුමෝදනා කරන ක්‍රම ත්‍රිපිටකයේ කොතනකවත් නැහැ. ඉතින් මේ කාලවලදී මොකද එක එකනා ඒ කාලේ වෙනකොට බොහෝ කොටම දැන් ඔය අබේගිරි වාසී භික්ෂුන් වහන්සේලායි මේ වැඩේට මූල ආරම්භය දුන්නේ. අදිතාලම හැදුවේ රජවරු එකතු කරගෙන රජවරුන්ගේ ලාභ කීර්ති ප්‍රහන්සා ලබා ගන්න පිරිසක් හැටියට රාජපාස්සියව කටයුතු කරලා සජ්ජුරුව ඒ පැත්තට පොළඹවලා නිවන් දකින්නේ නෙමෙයි බුදුබව පතන්න පෙළඹෙන්නේ නිවන් දකින්නේ පෙළඹෙවා නම් උන්වහන්සේලා බුදුන් තරම් නිහතමානී වෙලා චාම්බවරපත් වෙනා මිසක් අර ශාස්ත්‍රීයකත්වයට පත් වෙන්නේ නැහැ ඒතර බලාපොරොත්තු වෙන ලාභ කීර්ති ප්‍රහන්සා ලබන්න ඒක බාධාව මේක හොඳම ක්‍රමය මොකද්ද බුදුබව පතන්න පොළඹවන එක මෙය හජවරුට බුදුබව පතන්නේ පොළඹවලා ඒකට අවශ්‍ය සද්ධර්ම රත්නාවලිය වගේ පොත් කියලා සජ්ජුරුවන්ට පරිත්‍යාග කරලා සජ්ජුරුවන්ගේ හිත ඒ පැත්තට නැඹුරු කෙරෙව්වා. මේ වගේ හදාගන්න කාල සීමාව තුළ ඒගොල්ලන්ට ඕනකම තියෙන මේ සම්පත් ඉඳගෙන කටයුතු කරන්න. ඉතින් අබේගිරි වාසීන් බොහෝ කොටම මේ ලෞකික පැත්ත වර්ණා කළා. මිනිසුන්ගේ මේ දෙව්ලොව කාම සුගතිය ඒවා ඉපදින හැටි සැප සම්පත් වල වටිනාකම මේවා වර්ණනා කරලා ඒ පැත්තට හැරෙන විදිහට දහම් දිසංගත් ඒ පැත්තට වැඩි වර්ණාවක් කරන්න පටන් ගන්නේ ඊට අනුකූල වර්ණාමේ හදාපු කටයුතු නිසා ඒ ආවාසිය ලැබුවා වූ පසු කාලෙක විසුන් වහන්සේලා ඒ බඳු වාක්‍ය හැදුවා මෙන්න මේ හදව වාක්‍ය රටාවක් තමයි මේ දිව්‍ය ලෝක සම්පත් මේ විදිහට විඳගෙන ඇවිදilla සුමනාසු ජාතා වාගේ මේ තත්ත්වයටපත් වෙලා හිටන් මෙහෙම නිවන් දකින්න පහු කාලෙක මෛත්‍රී බුදුන් වහන්සේ බුදුන කාලෙක නිවන් දකින්න කියා මෙහෙම ක්‍රමයකට පුද්ගලයා මේ සසර හඳවන්න කටයුතු කළා. ඉතින් ඒ නිසා තමයි සිද්ධ වුණේ කලක් යනකොට බොහෝ කොටම ඒ ආවාසිය දිගටම අන්දානුකරණය ගෙනාවු නිසා. මෙලොවදී නිවන් දකින්න පුළුවන් කියන්නේ දැන් නිවන් දකින්න අදාළ පුළුවන් කියන්නේ මේ තත්ත්වය වහලා ගියා. ඒ නිසා විචේදයක් තමයි අද වෙනකොට ওই ක්‍රමයට ওই පුණ්‍යානුමෝදනා වාක්‍ය සකස් කර ගැනීම. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට දොස් කියන්න පුළුවන් කමක් නැති ක්‍රම දෙකක් තියෙනවා. මෙලොවදීම අදාදම නිවන් දකිමි කියන අර්ථයේ අදහසෙන්ද හේතුකාරක වෙන්නේ ඊට හේතුකාරක වන්නාව පිළිසටයි. ඒ කියන්නේ හැම බුදුරෙයෙක්ම මේ ලෝකේ එනකොට බෝධිසත්ව පාරමිතා පුරාගෙන එනකොට යම්කිසි පිරිසක් එකතු වෙනවා. ඒ බුදු පිරිස ඒ යන යන තැන්වලදී ඒ වගේ විශේෂ අවස්ථාවලදී අර තමන්ගේ බෝධිසත්ව නායකයන් වහන්සේ ඇසුරෙම තමයි උපදින්නේ වට කරගෙන සැරිසලාගෙන සසරේ ඉන්නේ. ඒ විශේෂ අවස්ථාවල සසර පුරුද්දට සසර විශේෂත්වයට තමන්ගේ නායකත්වයෙන් નિરાයාසයෙන්ම මේ පත් කරගන්නවා අර මහ බෝසතාණන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා ඒ ආකාරයෙන් පත් කරගත්තට පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේලාගෙම ලැබූ දාසක අපට විමුක්ති මාර්ගය කියා දෙන්න. අපිට සැනසුම ලබා දෙන්න කියලා. මෙහෙම උන්වහන්සේලා පිළිසල්ගෙන බෝසතුන් වහන්සේලා පසුපස අනන්ත කාලයක ඉඳන් ඉනවා. මෙන්න මෙහෙම ඉන්නේ පිරිසක් තමයි මේ බුද්ධ ශාසනයක බුදු පිරිස කියන්නේ ඒ ශාසනයේ ඉන්න බුදු පිරිස. අන්නේ බුදු පිරිසට ඕනකම තියෙනවා. ඒ බුදුරයන් වහන්සේගෙන් ගත්ත සසලදී ආපු අර පාරමිතා ගුණය අනුවම බලාපොරොත්තු අනුවම අදාදම නිවන් දකින්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේගේ කාලය තුළ මා යථාභූතිය ලබා ගන්න ඕනේ අදහස එනවා. ඒතර යම්කිසි බුදුරයන් ඒ වගේම අනික් අනික් බෝසතුන් වහන්සේලා කරා. ඔය වගේ එක එක කල්ලි හැදෙනවා. කණ්ඩායම් හැදෙනවා. ඒතර උන්වහන්සේලා ඒ සසරේ එනකොට නායකත්වයේ උපදිනවා තැනින් තැන. උන්වහන්සේලා වරක් ඔළු වෙලා හිටන් පිරිසක් හැදෙනවා. ඒ වගේ දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ සසරේ එනකොට උන්වහන්සේ වදා හැච්ච පිරිසක් උන්වහන්සේගේ පිරිස වශයෙන් තවත් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ වතාවු බෝධිසත්වයන් වහන්සේ වතාවු පිරිස අද වෙනකොට අදාදව නිවන් දකිමි කියන කටින් ඒ මගට වැහැලා ඉන්නවා. දැන් අද වෙනකොට මේ අදාදව නිවන් දකිමි කියලා ආපු පිරිසකින් විශාල පිරිසක්. manussත්වයටපත් වෙලා නිවන් දැකලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන පොඩි පොඩි රුධිරික තමයි තවත් ඔය බහුපේ හොයි කියලා අදාදව කොහොම හරි කරගන්න ඕනේ දැන් ඉන්න පිරිස අතරේ එක්තරා මට්ටමක ඉන්නේ. හැබැයි අර මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ඉන්න පිරිස තවත් ඔය පින්දහම් කරගෙන කටයුතු කරගෙන එදා වෙනකන් ඉන්න අදහසින් ඉන්න කට්ටිය තවත් මෙහි ඉන්න හොඟා. ඉතුරුලා ඉන්න වැඩි හරියක් ඒ අය. ඒ අයට අදහසක් එනවා කොහොම හරි අපි එදාට තමයි අපේ වැඩේ කරගන්නේ කියලා. එහෙම ආපු කට්ටිය තමන්ට ඕන හැටියට අදහස මතු කරලා ඉන්න පිළිසරක් දහම් දෙසලා ඒක කියන එක උන ඒ අයගේ සිරිතා. ඔය දෙගොල්ලන්ටම දොස් කියන්න බෑ. ඒ තමන්ගේ පැතුම් පරිදි තමයි ඒ ස්ථානට යනකන් අදහස එන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ. අපේ අදහස අදාදව නිවන් දකින්න අපි තේරුම් ගන්නවා ඒ අදහස අවංකව මේකන. අපි මේ බුද්ධ ශාසනයේදී කෙලවර කර ගැනීමනේ මේ ගෞතම බුදුරන් වහන්සේ පස්සේ ආපු බෝධිසත්වයන් වහන්සේ ආපු පිරිස. ඒස අපිට ආදාදම නිවන් ඒ හේතුවෙන් ලැබි. ඒකයි අපිට අර කවුරු මොනවා කිව්වත් හිතෙන්නේ හිත තියන්න බැරි. අපි ආදාදම නිවන් දකින්නවා කියලා මේ தත්ත්වයටපත් වෙන්නේ ඒකයි. මේ ටික තේරුම් අරගෙන අපි අපේ බලාපොරොත්තු තියාගන්න ඕනේ ආදාදම නිවන් දකින්නවා කියන මේ අදහස. එකකින් අපිට යහපතක් වෙනවා. අපි අනික් අයට දොස් කියලා බෑ. උන්වහන්සේලා ආවි යම්කිසි පාරමිතාවක් පුරාගෙන එහෙම නම්. දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරයන් ඒක බුදුරයන් වහන්සේලාත් ඉන්නවා. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්නේ නැහැ අද සසර ගමනේ. හැබැයි නරක තැන්වල ඉන්නවා කියලා අපි නිගමනය කරන්නත් බෑ. සමහරවිට ගුණ ධර්ම පුරාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න අය අප අතරේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාගෙන් සිව්පිරි සතරෙම ඒ ගුණ ධර්ම වර්ණ ගමන් ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට අපි කිව්වොත් එහෙම ඇයි ඔච්චර කල්යන් දෙවන්නේ අදාද නිවන් දකින්න කිව්වොත් ඒක වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ. මොකද ශ්‍රාවක පාරමිතාවක් පිළිලා තියෙනවා. මතු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්නේ. එහෙනම් ඊය අද කොහොමද අපි කොච්චර කිව්වත් ඒ තත්ත්වෙ ගන්න. අන්න ඒ නිසා අපි බලාපොරොත්තු වුණාට ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එහෙම anuṁ ගැන ප්‍රශ්නේ ගන්නේ නැතුව අපි ගැන හිතලා අපි වැඩේ කරගන්න ඕනේ. අනිකයි එහෙම කරන්න පුළුවන් හේතු ඇතුව. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි හිතෙන්ට ගැටිුණේ නැත්නම් ඒක තීරණය කළා නිගමනය කළේ නැත්නම් මේගොල්ලෝ කියනකොට අපේ අදහස කොහොමවත් පිළිහිල්ල නැහැ, චේතනා පිළිහිල්ල නැහැ. මතු මෛත්‍රී බෝසත් වහන්සේගෙන් බුදු මේ නිවන් දකින්න හිතක් එන්නේ නැහැ. නේ ඔබ වහන්සේලා කැමතක ඔබ වහන්සේලා කරගන්න වගේ කැමත නැහැ අදාදම කරගන්න කියන අදහස අපි ගන්නකොටම. අර ගොඩේ හිටියත් අපි එතෙන් අහු වෙන්නේ නැහැ. ඉතින් අපිට කමක් නැහැ. ඒ අය කොහොම කිව්වා? අපි අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. නිර්වාණ අවබෝධය ලැබීමට පාරමී ධර්ම පිළිපදින්න. දැන් පාරමී ධර්ම පූර්ණිය කරන ක්‍රමයක් තියෙනවා. ලෞතර බුදුබා පතන උන්වහන්සේලා දාන පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා කියන මේ ආකාරයෙන් පාරමිතා තුනක් පූර්ණ කරන්න ඕනේ. සාරාසංඛේ, අටාසංඛේ, සොළසාසංඛේ කල්ප ලක්ෂ ගණන් තියෙනවා. විවරණ ගන්න පටන් ඊට ඉස්සෙල්ලා ඉඳන් පූර්ණ කරගෙන ඉන්න ඕනේ. ඒකට කියන ලෞතර බුද්ධත්වයට කරන පාරමිතා වැඩි වීම. ලෞතර බුදු වෙන්න බෑ මේ පාරමිතා ඒකාන්තයෙන් සම්පූර්ණ කරනවා. එතකම්ම ලෞතර බුද්ධත්වයක් ලෝකෙ පහළ වෙන්න බෑ කෙනෙකුට. ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේම ඉන්නවා. පසේ බුදුරයන් වහන්සේලා ඉන්නවා. ඒ தත්ත්වෙටපත් වෙන්න කාලාන්තරයක් යනකොට ඒ වගේ ශ්‍රාවක ගුණය පූර්ණ කෙරෙන අපේ ප්‍රතිඵලය තමයි කවදා හරි පසේ බුද්ධත්වයටපත් වෙන දාක හේතු වාසනා වෙලා ඒ හිත මතු වෙලා එන්නේ. ඒ වගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍ර ශ්‍රාවක ආදී වෙන්නත් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ආදී වශයෙන් කාලය පුරෙන් පුරන්න තියෙනවා. අසූ මහා ශ්‍රාවක ආදී වෙන්න කල්ප ලක්ෂයක් පෙරු පුරන්න තියෙනවා. සාමාන්‍ය ශ්‍රාවකයන් වහන්සේලාට එහෙම එකක් නැහැ. හැබැයි ඉතින් අපිට මේ එකපාර මේ හිතාවා කියලා කිව්වට මේ එකපාර ආපු හිතක් නෙමෙයි. අතරේ බොහෝ කාලයක් ඇතුළ ප්‍රගුණ කරගෙන ආපු එකක් තමයි අද ශ්‍රාවකයෙක් වශයෙන් ඒ මාර්ගය අනුගමනය කරන්න මඟ පෑදීන්නේ. හැබැයි පාරමිතා නියමයක් නැහැ. මෙච්චර පිළිය යුතුයි, මෙච්චර කළ යුතුයි ආදී වශයෙන් එහෙම නියමයක් නැහැ. යම් කෙනෙකුට තේරුම් ගන්න බුණ ධර්මඥානයේ පහළුණාද යම් දවසක එදාට හේතිය කරගන්න උට හේතු වාසනා ලැබෙනවා. හැබැයි ලැබුණු දාට කල්පනා කළා పూర్වයේ නිවාසානුසති ඥානයේ පහළලා බැලුවොත් එහෙම. කෙනෙක් කල්ප ගානකර ඉස්සෙල්ලා මම මේ විදිහට ආපු ගමනක් නේද මේ කියේ. ඒක ඊට තේරෙයි. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම බල බලා පූර්ණ කරන ගමනක් නෙවෙයි. අදාදම ලබනවා කියන හැඟීමෙන් ප්‍රඥාව ප්‍රඥාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අප්‍රමාදව කළ යුතු වැඩ පිළිලක් මේ ආර්ය මාර්ගය. ලැබුණ දාසක ඕනනම් බැලුවොත් තමන් කොච්චර දුර ඉඳන් ආවද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් නුවණ පහළ වෙන අයත් ඉන්න පුළුවන්. ත්‍රිවිද්‍යාව පහළනොත් දකින්න. ත්‍රිවිද්‍යාලාභී වුණොත් දකින්න. එහෙම දැක ගන්න පුළුවන්. මේ ඔය ටික තේරුම් ගන්න ඕනේ. දැන් මේ තවත් මේ වගේම අර අන්තගාමී වලට වැටෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ ලෝකයේ පෙර සිටි සත්වයන් හැර අලුත් සත්වයන් බිහි වෙනවාද? එසේ නොවේ නම් නිවන් යෑමෙන් සත්වයන් අඩු වී දීර්ඝ කාලයකින් හෝ ලෝකය හිස්වන්නේද? දැන් මේ කාරණේ අපි දකිනකොට මේක අපිට තෝරා ගන්න බැරි කාරණා වෙන්න මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ඇත්තේරිය වනාන්තරයක් බැද්දී යනකොට ඇත්තේරිය කුල ටිකක් අතින් අල්ලලා ආනා මහණෙනි මේ මගේ අතරහු වෙච්ච ඇත්තේරිය කුලද වැඩි මේ කැලේ තියෙන ඇත්තේරිය කුලද වැඩි ස්වාමීන් අතරහු වෙච්ච එක කොහොම උපමා කරන්නේ බොහොම පොඩ්ඩ මේ කැලේ කුලම විශාලයි මහණෙනි මම දැනගෙන දේශනා නොකරපු දහම් මේ කැලෑ කුල විතරයි මම දැනගෙන දේශනා කරපු දහම් මේ අතේ තියෙන කුල ටික විතරයි මොකද හේතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන විමුක්තිය ලබා ගන්නද සාරත්වයක් අනිද්දාමවල නැති නිසා මම ඒවා කිව්වේ. ඔබලාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ සසර ගමනේ තියෙන දුක නිවා ගන්න. මේ පැවැත්මේ දුක නිවා ගන්න. අන්නේ සඳහා යමක් කළ යුතුද? අන්නේ ටික මම ඔබලාට මේ අතීත විචකොල ටික වගේ දුන්නා. මම දන්න වැඩක් නැති නිසා දේශනා නොකළ දහම් මේ කැලෑකොළ විතර තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ කියලා කියන්නේ බෑ අපේ මුලහෝ හැදෙන හැටිහෝ. නැව බුදුරජාණන් වහන්සේ දැකපු එක දෙයක් වෙන්නව. කල්ප කෝටි සතසහස්ත්‍රයක් ඈතින්නම් බලාගෙන ආවත් තව තවත් ඈත ඉඳන් එන පිරිසක් මේ කට්ටිය. අලුතෙන් පහල වෙච්ච අය මෙතන නැහැ. අලුතෙන් පහල වෙන සතෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. මුලාවටපත් වෙච්ච පිරිසක් ඉන්නවා කියලා පෙන්නා. අලුතෙන් පහල වෙච්ච සත්තු ඉන්නවා කියලා දැක හැටියට කියනවා. අසඤ්ඤ භාවනා වඩලා මහා කල්ප 500ක් අසඤ්ඤයේ ඉපදිලා ඉඳලා. එතනින් චුත වෙලා හිටන් නැවතත් මිනිස් වෙලා ඉඳලා යම්කිසි කෙනෙක් දිවසක් පහල කළා දිවසකින් දැක්කොත් තමන්ගේ පෙර භවයේ. තමන්ට පේන්නේ ඊළඟ අත්දැව පේන්නේ අසඤ්ඤ වෙලා හිටපු නිසා. ඉතලා හිටියද කියලා බලපුවාම ඉතලා හිටපු දෙනා දකින්නේ. එයා හිතා ගන්නවා ලෝකේ අහම්බෙන් මං ඉතලා පහළ නැමේ මගේ පළවෙනි අද්දැව. මං පහළුනේ අහම්බෙන්. එහෙනම් අහම්බෙන් ලෝකේ පහළ වෙන සත්වයෝ ඉන්නා වෙන ක්‍රමයකින්. කියලා මේ දෘෂ්ටියට බහලා ලෝකෙට මෙහෙම දෘෂ්ටියක් දෙනවා. නව සත්වයෝ පහළ වෙනවා කියලා මං දැකලා තියෙනවා කියලා. මෙන්න මේක ඒ නිසා හට ගන්න දෘෂ්ටියක් මිසක් ඔවුන්ගේ නොදැනුවත්කමට කියන එකක් මිසක්. දැනුවත් වුණා නම් අසඤ්ඤ සත්වයේ මහා කල්ප 500ක් ඉඳලා එතෙන්ට ආවේ. ඒකයි දැක්කේ නැති ඉතින්. මහා කල්ප 500ක් ඈත බලන්න පුළුවන් දිවසක් ලෞකික යෝගියෙකුට නැති නිසා කවදාවත් ඔයින් හැට යන්න බෑ කියලා පෙන්නනවා. ආර්යය දැකනං ආර්ය වුණු දිවසට පේනවා මහා කල්ප 500 නෙමෙයි තව කෙලවරක් නැති ඈතට බලාගෙන ගියා තවත් බැදීහෙ. එද ඒ ඇයිද පේනවා සතාගේ මුලක් හොයන්න ගියොත් එහෙම අප්‍රමාණ දුර බලන්න බලන්න තව අපිට පේනවා. එහෙනම් මේ තරම් දුර කෙදලා එන අපිට දුක විඳගෙන ආවා තවත් යථාබෝධයේ නැත්නම් දුක විඳගෙන යන්න වෙනවා අසීමිතයි කෙලවරක් නැහැ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේකෙන් නිදහස් වෙනවා කියලා වාග්ය වදා ගත්තා දුකෙන් නිදහස්. ඉතින් මේ ටික තමයි බුදුරණවහන්සේ පෙන්වුවේ. ඒ නිසා නොසෙවිය යුත්ත හොයලා ඔබලාට වැඩක් නැහැ. බුදුරණවහන්සේ දන්නේ නැහැ කියන ප්‍රශ්නෙකුත් මෙතන නැහැ. ඉතින් නව සත්‍යය පහළ වුණත් අපේ දුකෙන් මිදීම නැහැ. පහළ නොවිලා මේ ලෝකෙ හිස් වුණත් අපේ දුකෙන් මිදීම නැහැ. අපි නිවන් දැකේ නැත්නම්. තම තමන් නිවන් අවබෝධ කරලා කෙලවර කරගත්තොත් තම තමන්ට දුකෙන් නිදහස්. ලෝකේ සත්‍ය කවද්ද පහළ වුණේ කියලා දැනගත්තත් නැතත් ඔබට නිවන් දැකීමක් ඒ හේතු වෙන්නේ නැහැ. කොච්චර කල් ඉඳන් එනවද අලුත් සත්ව පහළ වෙනවද මේ ලෝකේ ඔක්කොම නිවන් දැකුවොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තත් නැතත් ඒක නිවන් මාර්ගක හෝ නිවන්ට අදාළ කිසිම අංශු මාත්‍රයක්ව සම්බන්ධයක් ඒකේ නැහැ. මේ ඔක්කොම කෙලවරක් ඇති පරිේශන මනසකට එන ගලා එන සිටිවිලි. ඒව හරි ආස්වාදයි. හැඟවිච්ච දේ දැනගන්න කිසිම ඕනකමක් තමයි නැතුවර හරි ආස්වාදයි. ඒක තමයි ලෝකේ හැටි. මේකත් පුතඥාන මානසිකත්වයක තියෙන එක්තරා ස්වභාවයක් තමයි. වැඩ කර නැති දේවල් කොච්චර වැඩ කර නැතුණත් දැනගන්න ඕන. ඒ තියෙන ආසාව. කවුරු හරි අත මිටමල වගේ නැවිදilla ගියොත් එහෙම ළඟින්. තෙන් එකේ උඩ එහෙම බොරුවලි අංගන් හරි හොරෙන් පෙල්ලා හිටා වකුටු වරේ ගියොත්. අනික අය මොකද හිතේ? බඳවා පින්නේ. කියහන්. මේ ඉවරයක් නෑ. දැන් ඕතන වර්ණා කරලා හිටිය හැකි. අර මන්සියාගේ අත කල්ලා හරි බලන්න පුළුවන් නෑ ඇඟිලි දිග යන්න. තියෙන්නේ මොකද කියලා බලා ගන්න. බලපුවා තනකොළ හොඩක් වෙන්න පුළුවන් මොකුත් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මොනවා වුණත් වැඩක් නැති වුණත් ඕක බලා ගන්න ඕනේ. මොකක්ද දිවියන්නේ? ඔය පුංචි ළමින්ගේ පටන් ගන්නේ ඕක තියෙනවනේ. ඔය සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා ඇතුලේ තියෙන එක බලන්න ඕනේ. පොඩ්ඩක් කියලා එහාට මම පල්ලු කරලා ඉන්න කන්නවා. ඇතුලේ තියෙන එක බලන්න. මේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් මේක මේ මිනිස්සුන්ගේ තියෙන එක්තරා ස්වභාවයක්. පරිේශන වනස. පරිේශන ආසාව. එක් මහා චන්දරාගය. මේ මහා උපාදානය. ඔය පරිේශන උපාදානයේ තියෙන තාකල් සත්‍යයට භවය ඉවර කරන්න බෑ. ඔහුට පරිේශනයේ ජයගන්නේ කවද්ද? එදා වෙනකන් ඔහුගේ මනස උපාදානයේ බැඳිලා. හැබැයි එහෙනම් කවදාවත් දැනගන්න බැරි දෙයක් පස්සේ යනවනම් උපාදානයේ නිරෝධ වෙන්න බෑ. භවයෙන් නිරෝධ වෙන්න බෑ. සසර ගමන හැබිලියෙ මනසක්ත සමග සසර ගමනක පරිේශන මට්ටමින් ගමන් කරනවා. ඉතින් වැඩ කර නැති ඒවට හොයන්න ගියහම ගවේෂණය කරන්න ගියහම ඒෂණය කරනවා කියන්නේ ඒ තැන බැඳි බැඳි හොයන්නේ. ඉන් ගව ඒෂණය කරන්න ගිය කෙනාට මොකද වෙන්නේ? ගවයේක වශයෙන්ම ඒෂණය කරන්න වෙනවා. අධ්‍යාව යන්නේ මුලා මුල් කරගෙන. මුලා අධ්‍යාවකින් ලා ගවේෂණය කරන්න ගියහම ගවේෂණ සංකාරය තමයි ගවයේක වශයෙන් ඔසවා දෙන සංකාරය. ඉන් කවදා හරි සිද්ධ වෙන හරකිකේ. හරයක් ඇති සංකාරයක් නෙමෙයි ගොඩනගන්නේ බලාපොරොත්තුවක් උපාදායක් නෙමෙයි තිබුනේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අනවශ්‍ය දේවල් හොයන එකේ කිසිම තේරුමක් නැහැ කියන එක දකින්නේ. කවදා හරි මේ ලෝකේ අසාරයි කියලා දැක්කදාද? දැන් අපි අහනවා හොඳයි ඒ જાතිය පරික්ෂණ කරන කෙනකින් කවුරු හරි ඇහුවොත්. ඔය පැලේ තියෙන සැන්ද ගහක් හරි මොනවා හරි ගහක් වෙන්නලා. අර ගහේ මුල් කීයක් තියෙනවද? බලමුද හරල. කියලා ඇහුවොත්. ආතියයි. කවුරු හරි අහනවා අර කැන්ද ගහේ මුල් කීයක් තියෙනවද? අර ගහේ පොළ කීයක් තියෙනවද? ගැනලා බලමුද? අපි ගිහිල්ලා කියලා ඇහුවා තර මනසෙන් අඟ ඔබද කියන්නේ. තක ඔබට පිස්සුද? කැඳ කොලෝ යන අවිනති වැඩි මොකද ඔය ගහේ කොලෝ කීයක් තිබුණා කියලා අපි නිගමනය කරනවා. ඇයි එහෙම කියන්නේ ඇහුවා? තව මොන හරයකටද ඔය මොකද සාරත්ත්‍ය? අපි ඔය කතා අහන. අන්න ඒ වැඩක් නැති දෙයක සාරත්ත්‍යයක් නැහැ. ඒකපත් ගියා දැනගත්ත දවසේ ඒ ගැන හොයලා වැඩකුත් නැහැ කියන නිගමනය එනවා. මෙන්න මේ වගේ අන්සත් වෙන මේ ලෝකයේ පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන අතර කිසිම සාරත්වයක් නැහැ කියලා දැනගත්තාම ඕව පස්සේ හොයන්න දෙවිච්ච බලාපොරොත්තු ඉවරෙච්ච දාට පෙර හිටියද මතු ඉන්නවද කොහේ යනවද මොනවා කරන්න වෙයිද ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. අර ලෝකේ සත්තු ඉන්නවද මේ ලෝකේ සත්තු ඉන්නවද අතන මොනවද තියෙන්නේ මෙතන මොනවද තියෙන්නේ ඔය සියලු ප්‍රශ්නෙම निराකරණය වෙලා ඉවසිලි ඉවරයි. ඔය ලෝකේ හරයක් නැහැ කියලා වැරුණාට පස්සේ අර කැඳ මුල් ගයිඩ් ගියේ නැතිව වායි කැඳ කොළ ගයිඩ් ගියේ නැතිව වායි ගස්වල හරයක් නැති නිසා වැරදි කරලා නැති නිසා අපිට ඒ తీර්ණේ ආවා වගේ වැඩක් නැති දේවල් හොයන මානසිකත්වය ඉවර වෙනවා. එදාට පරිේශන වනස ඉවරයි. ඊටෙන්ට එනකම කවදාවත් ඕක අරින්න බෑ. ඊටගම හරි ආසාවක් තියෙනවා ඒක හොයන්න. කොච්චර හරයක් නැති වුණා. මොකද හේතුව හරයක් නැහැ කියන එක නොවැදහිච්ච කමයි. එන අවිද්‍යාවමයි හරයක් නැහැ කියලා වැටෙන්නේ හරයක් තියෙනවා කියලා වැටෙන අවිද්‍යාව. අවිද්‍යාවේ නිගමනය තමයි කෙලවරක් නැති අසාර පරිේශන.
ඒ තාකල් කොච්චර කිවල් පොගිනව. එහෙම කියලා හරියන්නේ නැහැ හොයා ගන්න ඕන. කොච්චර ලොකුවට යන්න ඕනේ නැහැ. මේ සසර පැවැත්මට හේතු වෙන සත්වයේ මේ සසර ගමනේ පිනිපිනි තිබෙන. එක භවයකින් තව භවයකට ඒ භවයෙන් තව භවයකට ගමන් කරන්න ආව මේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන හේතුඵල ක්‍රියාකාරීත්වයේ 24 ආකාරයෙන් ප්‍රත්‍ය වෙන හැටි පෙන්ලා හිටන් සූවිසි පဋාහණේ දේශනා කළා තියෙනවා. අහුවොත් එහෙම වැටහෙනවද කියලා? සූවිසි පဋාහණේ කියන්නේ මේ පොඩ තෝරාගන්න බැරුව කෝටියක් පဋාහණේ දුන්නොත් එහෙම විසසයි. 24 සිද්ධිය ඔන්නෙච්චරයි. හැබැයි කතාවේ මුල හොයන්න ගියොත් ඕකේ කෝටියක් පဋාහණයක් තියෙනවා කිව්වොත් එහෙම. 24 තෝරාගන්න බැරි තෝපි කෝටියක් තෝරාගන්න ගියොත් පුළුවන්. එහෙනම් අපිට හිතාගන්න බැරි තේරුම් අරගන්න බැරි විශාල විග්‍රහයක් විශාල සිද්ධියක් යම් කිසි කෙනෙකුට කියන්න ගියොත් එහෙම 24 තෝරාගන්න බැරි එකක් කෝටියක් විතර සම්බන්ධයෙන් හටගත්තා කොහොම කියා තේරුම් ගනි. තේරුම් ගන්න තියා හිතා ගන්නත් බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේලා මේක දකින්නේ නැහැ කියලා කියන්න බෑ. එහෙම එක දේශනාවෙම තියෙනවා. මම දේශනා කළ දත් දහම් මේ කැලෑකොළ විතරයි. එහෙනම් උන්වහන්සේ මේක දන්නේ නැහැ කියලා එහෙම නිගමනය කරන්න බෑ. පුංචි ළමයෙක්ගෙන් අපි අහනවා. ළමයෙක් අහනවා. තාත්තේ අරක මොකද්ද කියලා ලොකු බිල්ඩින් එකක් අපෙන්න. සතු ගානක බිල්ඩින් එකක් අපෙන්න අහනවා. මේක මොකද්ද? අහපුවා මොකද කරන්නේ? ඉතින් ওই ළමයා කෙලවරක් ඉඳලා ළමයා ප්‍රශ්න අහන්න පුරුදු වෙනවා. ඉතින් ඕක බිල්ඩින්. ඒ බිල්ඩින් එක කිව්වේ මොකද්ද? ඔහුගේ ප්‍රශ්න ඉවරයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ඉතින් අනිහරි ආයිසරයක් අහනවා. කොහොමද? ඕක සජී එකක්. ඉතින් සජී කිව්වේ මොකද්ද? ආයෙත් අහනවා. දැන් එකින් එක කියා දෙන්න ගියාම මේ ළමයාගේ දත් යන්නේ නැහැ මේ එකක්වත් කියා දෙන්න. මේ කවුද ඔක හැදුවේ? ඉංජිනේරු. ඉංජිනේරුවා කියන්නේ කවුද? ඊට පස්සේ ප්‍රශ්න කියා දෙන්න. ඉතින් අන්තිමට ගියාම මේ එකක් නැහැ ඒ ළමයාට කියා දෙන්න කිව්වොත් ඒ ළමයාට කොහොමද දත් යන්නේ? එයාලගේ නැති දත්යකින් එයාට යමක් පිළිදෙල කරලා දෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ සතර ගමනේ ආදිමුල ගැන අහනකොට මේ ආදිමුලේ තිබෙන સિદ્ધාන්ත බලන්න ගියොත් අපිට ගෝචර කරගන්න පුළුවන් මානසිකත්වයේ අයිති නැති තේරුම් ගන්න බැරි හරියක් ඔය තුල තියෙනවා. එහෙනම් ඒ වගේ දෙයක් විග්‍රහ කරන්න ගියොත් එහෙම හවත තේරුම් ගන්න. එහෙනම් ලෝක විසී අචින්ත්‍යයි සත්ත්ව විසී අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය විෂයත් පිළිබඳ හිතලා හිටන් උම්මාදපත්තේට පත් වෙන්න එපා අලුමාද වෙනවා. එහෙනම් පිස්සුවට පත් වෙනවා. තෝරා ගන්න බෑ කියලා පෙන්නනවා. ඒ සිද්ධ වෙන සිද්ධිය මොකද්ද? අපේ මනස ඉඩ නැහැ ඒක තෝරා ගන්න. දත්ත යන්නේ. එහෙනම් සර්වඥතා ඥානෙ පහල කරන්න ඕනේ අනාවරණ ඥානෙ පහල වෙන්න ඕනේ ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙන්න ඕනේ. ඒ දත්තයන් පූර්ණ වෙන්න. ඒක තේරුම් ගන්න යම් ශ්‍රාවකයෙක් නැත්නම් කොච්චර හත්ය වුණා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඔච්චර ඇතක් නෙමෙයි ගිජ්ජකුර පර්වතේ පාමුල යන පෙරේත රැළක් උන්වහන්සේ දැක්කා. එදා බොහොම වැඩදී සුතුම පාත් ඥානෙ ලෝ බලන වෙලාවේ. ඊට හුඟක් කාලයකට පස්සේ මොගලන් හාමුදුරුවෝ පිටිද දැක්කා. දැකලා හිනා කියලා හිනා පහල වුණා. එවැත්නි ඇයි හිනා පහල කරන්නේ? මේ ගිජ්ජකුර පර්වතේ පාමුල මට පේනවා මහා පෙරේත රැළක්. භික්ෂුන් ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා, සාමණේරයෝ ඉන්නවා, සාමණේරියෝ ඉන්නවා, ශික්ෂාමානාවෝ ඉන්නවා, උපාසකයෝ ඉන්නවා, උපාසිකාවෝ ඉන්නවා, මහා රැළක්. ඔක්කොම ගිනි අරන්. ඔක්කොම පාත්‍ර ගත්ත අය පාත්‍ර අරගෙන, එක එක භාජන ගත්ත අය භාජන අරගෙන, ඒවන් පිට වෙන්නේ ගිනි. පිච්චි පිච්චි කෑ ගහ මේ වටේ යනවා. තවත් දිවස් තියෙන අනික් වික්ෂුන් වහන්සේලා නේ උන්වහන්සේලා බලව පේන්නේ. ඔබලාට පේන්නේ නැති වර මම දැක්කන්නේ. බුදුරණන් වහන්සේ බාහත් ගෞතම වෙන බුදුරණන් වහන්සේ ගහලා බලන්න බුදු පියාණන් අහන්නකො. ඉන් ගිහිල්ලා ඇහුවා. ආද කියනවා මහණනි එදා බොමැඩදී චුටිපටි සම්දි ඥානයෙන් ලෝබල් වෙලා මම ඔය පෙරේත කළ දැක්කා. ස්වාමීන් කිව්වේ නැත්. මම එදා කිව්වා නම් මම විතරයි දැකලා තිබුණේ. ඔබලාට එකම සාක්ෂියක්වත් නැහැ. ඔබලාට එක්කෙනෙකුට නොපෙන්න දෙයක් මම කිව්වොත් ඔබලා කොහොම විශ්වාස කරන්නේ? ඒ නිසායි මම ඒක නොකියුවේ. අද ඔබලා අතරේ සාක්ෂියක් ඉන්නවා. මොකලන් සාක්ෂි. ඒ නිසායි ඔක මම ඇත්ත කියලා කිව්වේ. අන්න ඒ වගේ අවස්ථා තියෙන බුදුරජාණන් වහන්සේ සාක්ෂි පනවන්නවා කෙනෙක් නැත්නම්. එහෙම කොච්චර ඇත්ත වුණත් දැනගෙන හිටියත් ලෝකෙට කියන්නේ පනවන්නේ නැහැ එහෙමද? කුබ්බා කෝටි න පඤ්ඤායති කියලා පෙන්නවා. මේ දිස්සායති නෙවෙයි. ලකින්නේ නැහැ කියලා පෙන්න්නේ නැහැ පනවන්නේ නැහැ. බුල් කෙලවල පනවන්නේ නැහැ කියලා පෙන්නවා. පනවන්නේ නැත්තේ මොකද? ඒකෙන් වැරක් නැති නිසා. තේරුම් ගන්න හැකියාවක් නැති නිසා. ඉතින් අපිට අවශ්‍යතාවයකුත් නැහැ කියලා දැනගත්තා. අපි විඳින දුකෙන් අසු මාත්‍රයක්වත් නැතිකරන්නේ ඒ දැනගත්තත් දැන ගැනීම විතර හරයක් ඇති දෙයක් නෙමෙයි. නිසා අපි යථාර්ථයෙන් දැනගන්න ඕනේ. මේ දුකයි කියලා දැනගන්න ඕනේ. මේ දුකට හේතුවා කියලා දැනගන්න, මේ දුක නිරෝධයයි කියලා දැනගන්න, මේ නිරෝධ මාර්ගය කියලා දැනගෙන මාර්ගය අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මේ තමයි අපි සියලුම හරවත් බලාපොරොත්තු වෙ ප්‍රතිපදේ. ඔය ටික තේරුම් ගත්තා නම් චතුරාර්ය සත්‍ය දැක්ක කියන්නේ ඔය ටිකයි.